වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක 1 ගරු හේෂා විතානගේ අංකුඹර ආරච්චි මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට ගරු හේෂා විතානගේ උගන්තු මන්ත්‍රීතුමා
මම ආනුව ගරු කතානායකතුමනි
ගරු අග්‍රාමාත්‍යතුමිය
ප්‍රශ්නාංක 1 මෙම අමාත්‍යංශයේ 2010 2017 දක්වා මුල් කාලය තුල පාසල් හැරගිය ළමුන් පිළිබඳ තොරතුරු මෙම අමාත්‍යංශය සතුව නොමැත 2018 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වාර්ෂික පාසල් සංගණන දත්ත වර්තා වලින් පළවෙනි ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා එක් එක් ශ්‍රේණියට ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව අනුව පාසල් හැරගිය ළමුන් සංඛ්‍යා සහ ඇදහැලීම් අනුපාත අන්තර්ජාතිකව පිළිගත් සමීකරණයක් අනුව ගණනය කරන ලද දත්ත පහත වග්ගුව මගින් ඉදිරිපත් කෙරේ 2018 38839 2019 41503 2020 32540 2021 25492 2022 52596 2023 50345 2024 25823 සැලකිය යුතු විශේෂ කරුණු තමයි ගරු කතානායකතුමනි මෙතන එක් පළාතක සිට තවත් පළාතකට පාසලකට මාරු වීම ජාත්‍යන්තර පාසල් වලට ඇතුළත් වීම සහ පවුලේ සමාජිකයන් සමග පිටරටකට සංක්‍රමණය වීම යනාදී හේතු මත ඇතැම් සිසුන් පාසලෙන් ඉවත් වුවද විධිමත් අධ්‍යාපනයක් ලැබිය හැක එවැනි දත්ත මෙම ගණනය කිරීමේදී පැහැදිලිව ග්‍රහණය කරගත නොහැක දෙවැනි ප්‍රශ්නයට පිළිතුර පළවෙනි ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා ශ්‍රේණිය අනුව ඉහත ගණනය කිරීම සිදු කෙරේ ඒ අනුව වයස 15 සිට 15 දක්වා වූ වයස් කාණ්ඩයට අයත්ව අංක 3 දිස්ත්‍රික්ක අනුව 1 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා ඇදහැලී ඇති බවට ගණනය කරන ලද ශිෂ්‍ය සංඛ්‍යාව හැමනුම එක මඟින් පෙන්වා ඇත එක මඟ සභාගත කරනවා ප්‍රශ්නාංක 4 පිළිතුර ළමුන් පාසල් හැර යාමට අදාළ වන හේතු සහිත ප්‍රධාන තේමා පහත පරිදිවේ 1 පෞද්ගලික හේතු 2 පාසල සම්බන්ධ හේතු 3 පවුල සම්බන්ධ හේතු 4 සමාජීය හේතු 5 අනෙකුත් අධ්‍යයන කටයුතු සඳහා ප්‍රතිපත්ති හා සැලසුම් ශාඛාව මගින් 2024 25 වර්ෂයේ සිදු කරන ලද Study on Trends of Irregular Attendance and School Dropouts of Students අධ්‍යයනය මගින් පහත් තොරතුරු අනාවරණය කරගන්නා ලදී. ප්‍රශ්නාංක 5 අනිවාර්ය අධ්‍යාපන පනත මගින් වයස අවුරුදු 5-16 වයසේ දරුවන් අනිවාර්යයෙන්ම පාසල් අධ්‍යාපනය ලැබිය යුතු බව සඳහන් කර ඇත. ඒ අනුව නොවිධිමත් අධ්‍යාපන වැඩසටහන හා ව්‍යාපෘති නිලධාරීන් මගින් පාසල් වලින් ඇදහැලෙන දරුවන් හඳුනාගෙන නැවත පාසල්ගත කිරීමේ වැඩසටහනක් දරුවන් පාසල් වලින් ඇදහැලීම වළක්වා ගැනීම සඳහා රජය විසින් මේ වන විටත් සුභසාධන වැඩසටහන් ගණනාවක්ම සිදු කරනු ලැබේ. ගරු කතානායකතුමනි මේවා කොච්චර සාර්ථකව කෙරෙනවද කියන එක අපිට කතා කරන්න පුළුවන්. සමහර පළාත් නිලධාරී හිඟයත් මේකට බලපානවා. වෙනත් සාධකත් බලපාලා තියෙනවා. නමුත් මේක ගැන අපි විශේෂ අවධානයක් යොදවලා තියෙන්නේ සහ ඉදිරියේදී අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලිනුත් අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම වයස 14-15-16 වෙනකොට පාසල් පද්ධතියෙන් ඉවත් වෙන දරුවන් රඳවා ගැනීමට තමා මේකේ විශේෂ කොටසකුත් තියෙන්නේ. එක සෑම මාස 2කට වරක් පාසල් කමිටුව මගින් තම පාසල පෝෂක ප්‍රදේශයේ පාසල් නොයන ළමයින් හා අතරමඟ අධ්‍යාපනයෙන් ගිලිහුණු සිසුන්ගේ තොරතුරු අධීක්ෂණ කමිටුවකට වාර්තා කර යුතුව ඇත. මාස 3කට වරක් කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් තම කොට්ටාසයේ උක්ත ශිෂ්‍ය තොරතුරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් තම කලාපයේ ශිෂ්‍ය තොරතුරු පළාත අධ්‍යාපන අධ්‍යක්ෂකටද වාර්තා කළ යුතු වේ. පළාත අධ්‍යාපන අධ්‍යක්ෂවරු සෑම වර්ෂයක අවසානය වන විට පළාතේ පාසල් නොයන ළමයි අතරමඟ පාසල් හැරගිය ශිෂ්‍ය තොරතුරු ළමුන් පාසල්ගත කළ සංඛ්‍යාව ඒ සඳහාගත් ක්‍රියාමාර්ග ඇතුළු වාර්තා සැපීම කළ යුතු වේ. එම ක්‍රියාවලියේ අඩුපාඩු තියෙනවා ගරු කතානායකතුමනි. ඒක හින්දාම තමයි අපි අධ්‍යාපනයේ ඩිජිටල් කරන ව්‍යාපෘතියක් ආරම්භ කළලා තියෙන්නේ. ඒකේ පළවෙනි ෆේස් එක අපි මේ සෙනසුරාදා ආරම්භ කරා. ගුරුවරුන්ගේ තොරතුරු ඩිජිටල් පද්ධතියට එකතු කරන්න. දෙවැනි ෆේස් එකේ දරුවන්ගේ තොරතුරුත් එකතු කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. එතකොට මේ දත්ත අපිට මීට වඩා හොඳින් ලබා ගන්න හැකි වෙනවා. ආ දෙක අදාළ නොවේ, ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ඔව් ගරු කථානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා ගරු අග්‍රාමාත්‍යතුමියට පිළිතුරු ලබා දීම සම්බන්ධව. මම හිතනවා ඔබතුමිය පිළිතුරු දෙන ආරම්භයේදී කිව්ව දත්ත යම් කාල සීමාවක නැහැ කියන කාරණාව, ඇත්තරම අපි රටක් විදිහට කනගාටුවට පත් වෙන නිදහස් අධ්‍යාපනයේ පෝෂණ ලැබ රටක අඩුම තරමේ පාසල් නොවන ළමයින්ගේ දත්ත ටික හරි අරගෙන ඉන්න මේ ඉතිහාසයේ ආණ්ඩු කරපු හිටපු අධ්‍යාපන ඇමතිවරු සම්පූර්ණයේ වගකීම් බාර ගන්න ඕන රටක පාසල් නොවන ළමයින්ගේ ලයිස්තුව මේන්ටේන් කරගන්න අපිට බැරි නම් ඒ ළමයින්ට සාධාරණයක් ඉටු කරනවා කියන කාරණේ හිතන්නවත් බැහැ. හීනයක් ඒක. සම ඔබතුමියගේ අහනවා මේ මොහොත වෙන විටත් ඔබතුමිය කියපු කරුණුත් එක්කම ආර්ථික අපහසුතා නිසා යම් ප්‍රමාණයක් අපේ රටේ පාසල් පද්ධතියෙන් එළියට යනවා. තමන්ගේ පවුල නඩත්තු කර ගැනීමේ ඒ නොහැකියාව මත මම අහනවා සමහර මේ රටේ සුභසාධන වැඩපිළිවෙල විදියට ගත්තොත් දැන් අස්රසුවම ගත්තොත් සම්පූර්ණ අගමැතිතුමිය එක වුණත් නැතත් හරිම අවිධිමත් විදියට තියෙන්නේ. ලැබිය යුතු මිනිස්සුන්ට ලැබෙන්නේ නැහැ, ලැබිය නොයුතු මිනිස්සු ලබා ගන්න. ඒක ඉතිහාසයේ පුරාම දේශපාලනීකරණය වෙලා ආව අදටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. මම අහන ඔබතුමියගෙන් අඩුම තරමේ මේ පාසල් නොවන දරුවෝ වෙනුවෙන් කුමන හෝ වැඩසටහනක් ආරම්භ කරවිලා අධ්‍යාපන මාත්‍යංශයේ මැදිහත් වෙලා ඒකට සුභසාධන වැඩසටහනක් කරහා මේ ආර්ථිකමය කාරණා මත පාසල් නොවන දරුවෝ සපතු දෙක ගන්න බැරුව, රෙදි කෑල්ල ගන්න බැරුව, පොට්ටික් ගන්න බැරුව යන ළමයි වෙනුවෙන් වැඩසටහනක් හදන්න අපිට යම් ක්‍රමවේදයකට ගරු ඇමතුමිය පියවරක් තියන්න පුළුවන්ද නැද්ද කියලා දැනගන්න කැමතියි.
ගරු අග්‍රාමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, ඒක හින්දාම තමයි මම හිතන්නේ ඒකට පළවෙනි පියවර හැටියට අපි හරියට දත්ත ලබා ගත යුතුයි. ඒ ක්‍රියාවලිය තමයි අපි දැන් ආරම්භ කරලා තියෙන්නේ. හැබැයි ඒ ක්‍රියාවලිය අපිට සම්පූර්ණ වෙනකන් ඉන්න බැරි නිසා තමයි අර අසම්පූර්ණ පද්ධතියක් තුල හරි අපි යම් මැදිහත් වීමක් කරන්නේ. එතන අපි පුළුවන් තරම් මේ මෙතුමා හේෂවිතාන මන්ත්‍රීතුමා කියන අර දත්ත ප්‍රශ්නය තිබ්බත් අපි උදාහරණයක් හැටියට සපත්තු බෙදා දීම, ඒ වගේම පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීම, යුනිෆෝම් එක සියලුම දරුවන්ට හම්බ වෙනවා, පොත් සියලුම දරුවන්ට හම්බ වෙනවා, ඊට පස්සේ සපත්තු දෙන එක, ඒ වගේම සනීප ආරක්ෂක තුවා ලබා දෙන එක ගැහණු දරුවන්ට, මේ වැඩසටහන අපි කරගෙන යනවා. ඒ වගේම අර ස්ටේෂනරි දීමනාවක් අපි අඩු ආදායම් ලාභී දරුවන්ට ලබා දෙනවා. ඒ එතන අර සමහර විට අවශ්‍ය ළමයින් අර මොකෝ ඒක අපි අර අස්වැසුම ප්‍රෝග්‍රෑම් එකෙන් තෝරලා තියෙන ළමයින්ගේ පවුල් වලට හැමෝටම ලැබෙනවා. ඒ ඇරෙන්න කුඩා පාසල් වල දරුවන් සියලු දෙනාටමත් අපි ලබන්න සලස්වලා තියෙනවා. ඒ ටාගටින් එක 100%ක් පර්ෆෙක්ට් නෑ කියන එක මම හිතන්නේ අපි පිළිගන්නවා. ඒ නිසාම තමයි මේ දත්තවල තියෙන ප්‍රශ්නේ නිසාම තමයි අපි විශාල වෑයමක් මේ අවුරුද්දේ දාන්නේ ඒ පද්ධතිය හරියට මේ දත්ත ලබා ගැනීම සඳහා. එතකොට අපිට මේක තවත් ටාගට් කරලා හරියටම දෙන්න පුළුවන්.
ගරු මන්ත්‍රීතුමා,
ඊළඟ ප්‍රශ්නය ගරු අග්‍රාමාත්‍යතුමියට යොමු කරන්නේ ඔබතුමිය ප්‍රතිපත්තිමය කාරණාවක් පිළිබඳව මේ නව රජයේ පත්වෙච්ච වෙලාව කිව්ව පාසල් තුලට දේශපාලනඥයන් ගෙන්වා ගැනීම නතර කරන්න කියලා. ප්‍රතිපත්තිමය වශයෙන් මම හිතන එක එකඟයි. මමත් දේශපාලනඥයන්ට පාසල් තුන්ට ගිහිල්ලා දරුවන්ට දේශපාලනික වශයෙන් මැදිහත් වෙන ක්‍රියාකාරම නිරත වීම සුදුසු නෑ කියලා. ඒ වගේම අපි දැක නලින් ජාතිස්මතුමා කිව්වා අපි කරන වැඩ උත්සව තියලා බෝඩල් ඇලි ගහන්න ඕනේ නෑ, ඒ අවසානික කියලා මට මතකයි එතුමා රෝහලක් විවෘත කරන වෙලාවේ ප්‍රකාශයක් කරා. නමුත් අපි දැක්කා පහුගිය සතියේ මාධ්‍ය ආවරණයක් ලබා දුන්න අපේ අම්බිකා මන්ත්‍රීතුමියගේ සිද්ධිය මම මේක සුළු කොට තකන්නේ නෑ. ඔබතුමිය ගත්තේ ප්‍රතිපත්තියට විරුද්ධ අම්බිකා මන්ත්‍රීතුමිය බෑන්ඩ් එකක් ගහගෙන ගිහිල්ලා තමයි අර වැසිකිළියකට මුල්ගල් තියන්නේ දමිළපද. ඒක විය යුතු දෙයක්. නමුත් ගරු අග්‍රාමාත්‍යතුමියනි, එතකොට එතුමිය ඒ කරපු ක්‍රියාවලිය ඔබතුමිය ගත්ත ප්‍රතිපත්තිමය ක්‍රියාවලියට නැත්නම් ඒ අදහසට විරුද්ධයි. එක්කෝ ඒක දැන් අයින් කරගෙන තියනවාද මන්ත්‍රීවරුන්ට යන්න පුළුවන්ද, නැත්නම් ඔබතුමිය කියපු කාරණාවෙන් පරිබාහිරව ඒ මන්ත්‍රීතුමිය වැඩ කරාද කියලා දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, අපි ඒ ප්‍රකාශය කරේ විශේෂයෙන්ම පාසල් දරුවන්ව දේශපාලනිකව අවභාවිතා කිරීම කියන්නේ දේශ පාසල් උත්සව පවත්වලා ඒවා දරුවන්ට සුදුසු විදියට නෙවෙයි දේශපාලනය කිරීමට උත්සව පාවිච්චි කරන එක අපි විරුද්ධයි එදත් විරුද්ධයි අදත් විරුද්ධයි මං හිතන්නේ අපේ 159 එක්කෙනෙක්වත් එහෙම කරනවා කියලා. ඒ කියන්නේ හැබැයි ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක්ට තමන්ගේ පාසලට අවට පාසලට ගිහිලා නිරීක්ෂණයක් කරන එක උත්සවයකට සහභාගී කරන එක අපි තහනම් කළා නැහැ. නමුත් අපි කියන්නේ පාසල් පද්ධතිය දරුවන්වත් දේශපාලනිකව අවභාවිතා කරන එකට අපි විරුද්ධයි. ඒක ඒක කරන්න ඕන එපා කරන්න එපා කියන එක තමයි ගරු කථානායකතුමනි අපි කියලා තියෙන්නේ.
ප්‍රශ්න අංක 2 ගරු සුගත් වසන්තද සිල්වා මහතා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැනීම අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි මම ප්‍රශ්න අහනවා.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි ගරු මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නේ අයන්නේ පළවෙනි කොටසේ තුමා අහන්නේ ආබාසයිත පුජ්‍යලයන් සදා ලබා දෙන ජීවනාධාර මුදල සම්බන්ධයෙන් දැනට මාසිකව ලබා දෙන මුදල ගරු කථානායකතුමනි රුපියල් 10000යි. මේ 10000 දක්වා මේ වැඩි කරේ 2025 අයවැයේ. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ දැනට ලබා දෙනු ලබන පුජ්‍යලයන් ප්‍රමාණය 171,957යි. ඒ තත්ත්වයත් ඇත්තටම 2025න් පස්සේ තමයි මේ 40,000ක් පමණ වැඩි වුණේ. ඊට කලින් ලබා දුන්නේ 130,000කට පමණ. අයන්නේ තුන්වෙනි ප්‍රශ්නය දැනට මේකේ සීමාවක් අපි පවත්වාගෙන යන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. අපි අඛණ්ඩව ඉල්ලුම්පත්ත ලබා ගන්නවා. නමුත් ගැසට් නිවේදනයේ ඉදිරිපත් කරලා තියෙනවා 102ක සීමාවක්. ඒ අනුව තමයි අයවැය වෙන් කළා තියෙන්නේ. ඉතින් තවදුරටත් 171,000ක් නිසා ලබා ගන්නේ තවත් 29,000කට පමණ ඉල්ලුම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉල්ලුම්පත්ත වැඩි වුණොත් අපි මේ සීමාව ඉවත් කිරීමට අපි කටයුතු කරනවා. හතරවෙනි ප්‍රශ්නය අපේ මේ සීමාවක් නැහැ ජීවනාධාර ලබා ගැනීමේ හැකියාව පුජ්‍යලයන් ගණන කවරේද කියලා අහලා තියෙනවා. පවුලක පුජ්‍යලයන් කිහිප දෙනෙක් හිටියත් එක්කෙනෙක් දෙන්නෙක් හෝ පස් දෙනෙක් හිටියත් සියලු දෙනාටම මේ ජීවනාධාර මුදල ලබා දීම සඳහා අපි කටයුතු කරනවා ගරු කථානායකතුමනි. ප්‍රශ්නේ ආකොටස මාසික ජීවනාධාර ලබා දීමේදී සුදුසුකම් තෝරා ගන්නා නිර්ණායක අහලා තියෙන්නේ. ඒකේ ප්‍රධාන වශයෙන් අපි භාවිතා කරන්නේ ආබාධිත භාවය පිළිබඳ නිර්ණායකය සමාජ සේවා නිලධාරී හෝ වෛද්‍යවරයෙක් විසින් නිර්දේශ කරනු ලබන. ඊළඟට භාවිතා කරන්නේ මේ වෙනකොට පවුලේ මාසික එක පුජ්‍යල ආදායම. දෙවෙනි කොටස ආදායම් මට්ටම නිශ්චය කරන ක්‍රමවේදය අහන්නේ. ගරු කථානායකතුමනි දැනට මේ ආදායම් මට්ටම නිශ්චය කරන්නේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලබන ජාතික දරිද්‍රතා රේඛාව තමයි අපි භාවිතා කරන්නේ. ඒ අනුව මේ වසරේ මුල තිබුණු දරිද්‍රතා රේඛාව අනුව 16,191 ඒක පුජ්‍යල ආදායම මාසිකව 16,191ට වඩා අඩු සියලු දෙනා ආදායම් කාණ්ඩය යටතේ මේ ආධාර මුදල් ලබා ගැනීමට සුසුකම් ලබනවා. තුන්වෙනි ප්‍රශ්නේ දැනට අස්වසුම හෝ වෙනත් ජීවනාධාරයක් ලබා ගැනීම ආබාධසහිත පුද්ගලයින්ට තමන්ගේ මාසික ජීවනාධාරය ලබා ගැනීම සඳහා බාධාවක් තිබේද කියලා අහන්නේ. එවැනි බාධාවක් නැහැ. ඒ අනුව අස්වසුම හෝ වෙනත් ආධාර ලබන ඕනෑම කෙනෙකුට ඊට අමතර වශයෙන් ආබාධසහිත පුද්ගලයින් සඳහා ලබා දෙන ජීවනාධාර මුදල ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ දැනට මේ 2026 වර්ෂය සඳහා වෙන් කළ තියෙන ප්‍රතිපාදනය අහන්නේ. 2026 වර්ෂයේදී මෙම දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 19,000ක් එම නැත්නම් බිලියන 19ක් වෙන් කරලා තිබෙනවා. පස්වෙනි කොටස දැනට පොරොත්තු ලේඛනයක් අපි පවත්වාගෙන යන්නේ නැහැ ගරු කථානායකතුමනි. මම දන්නවා මන්ත්‍රීතුමා අහන්නේ ප්‍රශ්නේ අහන්නේ ඇයි කියලා. මීට කලින් ආබාධසහිත පුජ්‍යලයන්ගේ මාසික ජීවනාධාර මුදල ලබා ගැනීමේදී පොරොත්තු ලේඛනයක් පවත්වාගෙන ගිහිලා යම් සීමාවක් පවත්වාගෙන ගියා. නමුත් අපි 2025 අප්‍රේල් මාසයේ සිට ඒ පොරොත්තු ලේඛනය අවසන් කළා තියෙනවා. නිරන්තරයෙන් ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන්. ආයුධම් පත්‍ර නිසි පරිදි යොමු කරලා නිර්දේශ ලැබෙනවා නම් ඊළඟ මාසයේදී ජීවනාධාර මුදල ලබා දීම සඳහා අපි කටයුතු කරනවා. අයන්නේ ඊළඟ ප්‍රශ්නය අහන්නේ මාසිකව නිශ්චිත දිනයකදී දිවයින පුරා මෙම දීමනාව ලබා දීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කිරීමේ හැකියාවක් තිබේද කියලා පිළිතුර ඔව්. ඒ අනුව අපි විශේෂයෙන්ම 2026 වර්ෂය සඳහා කැලෙන්ඩරයක් දින ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ සියලු දින අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දැනුවත් කරලා තියෙනවා. උදාහරණ විදිහට සෑම මාසයකම 15 වෙනි දිනට පෙර, ඒ වගේම 12 වෙනි දිනත් 15 වෙනි දිනත් අතර අපි සෑම මාසයකම මෙම ජීවනාධාර මුදල ගෙවනු ලබනවා. ආකොටස පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා,
ගරු අමාත්‍යතුමනි, මේ නිශ්චිතවන්ත වෙනවා සම්බන්ධයෙන් දන්නවා. ආබාසහිත පුද්ගලයන් සම්බන්ධව සමීපතම කටයුතු කරන ප්‍රාදේශීය නිලධාරියා තමයි සමාජ සේවා නිලධාරීතුමා. මධ්‍යම ආණ්ඩුවේ සමාජ සේවා නිලධාරීන්ගේ ගමන් වියදම් දීමනාව රුපියල් 2000කට සීමා වෙනවා. ඒ වගේම තමයි ඒ පළාත් සභාවල ගමන් වියදම් දීමනාවේ විෂමතාවයක් තියෙනවා. මෙන්න මේ වගේ අඩු මුදලකට තමන්ගේ කොට්ටාසිය තුළ මේ ආබාත දීමනාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දුෂ්කරතාවයක් තියෙන විදිය සහ මැසිවිල්ලක් තියෙනවා සමාජ සේවා නිලධාරීන්ගේ. අනිත් පැත්තෙන් සමාජ සේවා නිලධාරීන් දැන් විශ්‍රාම ගනිමින් ඉන්නවා, සේවෙන් ඉවත් වෙමින් පවතිනවා. මේ සේවාව ස්ථාවර කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා ගරු අමාත්‍යතුමනි, මම අහනවා මේ සමාජ සේවා නිලධාරීන්ගේ ගමන් වියදම් දීමනාව විශේෂයෙන් මධ්‍යම ආණ්ඩුවේ ඉහළ දැමීමට යම් පියවරක් ඉදිරි ආයවැයේදී හෝ ගැනීමේ හැකියාව තියෙනවද? මොකද මේගොල්ලෝ ආබාධසහිත පුද්ගලයන් සමග මේ ජීවන වියදම් දීමනාව සම්බන්ධයෙන් සමීපතම කටයුතු කරන නිසා.
ගරු කථානායකතුමනි, මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නය අපි පිළිගන්නවා. ලංකාවේ විශේෂයෙන්ම සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම අනුයුත් වෙලා ඉන්න සමාජ සේවා නිලධාරීන් පළාත් සභාවෙන් සහ මධ්‍යම ආණ්ඩුවෙන් සමාජ සේවා කටයුතු පිළිබඳව සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනවා. නමුත් ඔබතුමා අහපු මේ කාරණයට අදාළව ගත්තොත්, ජීවනාධාර දීමනාව ලබා ගැනීම සම්බන්ධ කාරණය ගත්තොත් අර පෙර තිබිච්ච කාර්යභාරයම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි ඒක ඩිජිටලයිස් කරලා තියෙනවා. බොහෝ දුරට දැන් අපි දත්තපද්ධති එකතු කරගෙන යන්නේ ඉතාමත් කෙටි කාලයක් තුළ. දැනටත් අපි සැලකිය යුතු ප්‍රමාණයක් අසසුම දත්තපද්ධති ඇතුළත් කරලා තියෙනවා. තාම එහෙම දත්ත ඇතුළත් කරපු නැති පුජ්‍යලයන්ගේ මේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීම හරහා මේ වැඩ කටයුතු අපිට සම්පූර්ණයෙන්ම කාර්යක්ෂමව ඉටු කරන්න පුළුවන්. නමුත් සමාජ සේවා නිලධාරීන්ගේ සහ එවැනි ක්ෂේත්‍ර නිලධාරීන් ගණනාවක් ඉන්නවා දැනට ගමන් වෙනදන් සහ කාර්යාල දීමනා ප්‍රමාණවත් නොවන. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය යෝජනා මේ වෙනකොට අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපිට ඒ සම්බන්ධයෙන් අනුමැතිය ලැබුණාට පස්සේ අපි ඒ වැඩි කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා.
ගරු අමාත්‍යතුමනි, දෙවෙනි අතුරු ප්‍රශ්න විදිහට මම අහන්න කැමතියි. ඇතැම්ම උතුරේ නැගිනහිර සහ මලේගම් ජනතාව අතර ආබාධ පුද්ගලයන්ගේ තොරතුරු සහ දත්ත මේ ජීවනාධාර වැඩපිළිවෙළත් එක්ක ඇත්තටම යම්කිසි විෂමතාවයක් තියෙන බව අපේ අත්දැකීම. ඒ නිසා මේ සමස්ත ලංකාවෙම ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ දත්ත රැස් කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් අයවැය ලේඛනයෙන් කියවුණා, මුදල් වෙන් කිරීමක් කෙරුණා. මේ සම්බන්ධයෙන් මේ නිවැරදි දත්ත ආබාධතාව සහ ඒ ආබාධ වර්ග පිළිබඳව සහ ඔවුන්ගේ ආබාධ භවයේ තීව්‍රතාවය පිළිබඳව මේ සමස්ත තොරතුරු එකතු කර ගැනීමේ වැඩපිළිවෙලක් අමාත්‍යංශය සතුව තියෙනවද? ඒක මේ වසරේදී දියත් කිරීමට සූදානමක් තියෙනවද කියලා දැනගන්න සතුටුයි.
ගරු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, එතුමා අහන පරිදි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 වර්ෂයට අදාළව කරනු ලැබූ සමීක්ෂණ අනුව දැනට දත්ත එකතු කරලා තියෙනවා. ආබාධ ලංකාවේ වෙසෙන ආබාධ සහිත පුජ්‍යලයන් දිස්ත්‍රික් මට්ටමින්, නමුත් ඊට අමතරව ආබාධ සහිත පුජ්‍යලයන් පිළිබඳ වර්ගීකරණය සහ ඒ වර්ගීකරණයට අනුව දත්ත පද්ධතියක් සකස් කිරීමේ කටයුතු ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය ගැනීමේ අමාත්‍යාංශය ආරම්භ කරලා තියෙනවා. මේ වැඩ කටයුතු අපි විශේෂයෙන්ම ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයත්, ඒ වගේම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවත් එක්ක මේ වෙනකොට කරගෙන යනවා. ඒ වැඩ කටයුතු අපි බලාපොරොත්තු වෙනවා මේ වර්ෂයේ අවසාන වෙනකොට මේ දත්ත පද්ධතිය අපිට සාර්ථකව අවසන් කර ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා.
ප්‍රශ්නංක 3 ගරු චන්දන තෙන්නකෝන් මහතා පරිසර අමාත්‍යතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි
ප්‍රශ්නය අහන සුජිත් සේනසිංහ මන්ත්‍රීවරු ඔබතුමා පොයින්ට් එක මොකද්ද
Thank you sir point of order 92-2 a member may in any proceeding question where the proper procedure had been or are being followed by making a point yes. of order except at any time when a division is in progress
yes what is the
making
is
a point of order member may not speak for more than 1 minute and may not speak on the question under consideration
yeah, what
I raise my point of order I should be given 1 minute at least to explain
no,
and
that
you
is,
have no right
no,
to tell me
that is not the point of order
butuma me kathanayaka wasen kathanayake karya karanna me point of order me
order mantrituma butuma point of order raise karapoma eka sampurna niwerdi kiyana
no that is 1 minute I have to be given it is here 1 minute
you have to
decide whether it's true or not you have to listen
garu kathanayaka tumani ප්‍රශ්නාංක ආ කොමිලක්කම් 1 2024 වර්ෂයේදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද වනාලි සමීක්ෂණ අනුව වනාලි සංඛ්‍යාව 7451
කි. ඔබතුමා මොළේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙන කර්මන්තු.
කොමිලක්කම් 2
දැනුම පිළිබඳව
සිදු කළ අලි සංගණනය අනුව අලි
ස්ටෑන්ඩින් ඕඩර් පිළිබඳව දැනුම පිළිබඳව ප්‍රශ්නයක් තියෙන කර්මන්තුතුමා.
ඔව්. කියන කාරණය
ඔව්.
කතානායකතුමනි 77 ඒක ස්ථාර නියෝගයේ තිබෙනවා යම් මන්ත්‍රීවරයෙකු මූලාසනයේ අධිකාරියෙක් නොතකීම හෝ නිරන්තරයෙන්ම හිතාමතාම හෝ අන්‍යාකාරයෙන් පාර්ලිමේන්තුවේ වැඩකටයුතුට බාධා කිරීම මගින් පාර්ලිමේන්තුවේ රීති අනිසි ලෙස භාවිතා කිරීමේ වරද කරනු ලැබූ විගසම කතානායකවරයා විසින් එම මන්ත්‍රීවරයා නම් කරනු ලැබූ කවර හෝ අවස්ථාවකදී එකී මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවයේ අත්හිටුවීම ලැබිය යුත්තේ යනුවෙන් කරන ලද යෝජනාවක් මත කිසිම සංශෝධන කල්තැබීමකට විවාදී නොලබා කතානායකවරයා විසින් ප්‍රශ්නයේ වහාම විමසනු ලැබිය යුත්තේ දැන් මේ තුන්වෙනි අවස්ථාව. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා සභාව ඔබතුමා අපි ඔක්කොම වෙනුවෙන් කරන්න ඕන. ස්ථාර නියෝග මේ මතු කරන්න පුළුවන් අයිතිය. එතුමා දෙපාරක් මාදා බොරු ස්ථාර නියෝග කිව්වේ. දැන් මෙතන විකාරයක් කරන්න දෙන්නේ නැතුව ඔබතුමාට 77 ඉඳලා 80 ගණන් වෙනකම් බලය තිබෙනවා මේ දිගින් දිගටම හිතාමතා බාධා කරන එක. නැතුව මන්ත්‍රීවරට රීති ප්‍රශ්නයක් අහන්න තියෙන බාධාව නෙමෙයි. මේ මන්ත්‍රීවරයා මේ අද උදේ මේ තුන්වෙනි වතාව. ඒකයි අපි කියන්නේ. නැතුව රීති ප්‍රශ්නයක් විනාඩියක් අහන එකේ ප්‍රශ්නයක් නැහැ.
මේ ප්‍රශ්නේ මතුවුනේ සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා අතුරු ප්‍රශ්නයක් අහන්න ගිය වෙලා. එතුමා ඉතා පැහැදිලිව කිව්වා ස්ථාවර නියෝග 38-7 යටතේ ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් යම් ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමෙන් අනතුරුව ප්‍රශ්නේ අදන අහසන ලද මන්ත්‍රීවරයා විසින් අතුරු ප්‍රශ්න දෙකක් අසනු ලැබිය හැකිය. ඒ දෙකම ඇහුවා. ප්‍රශ්නේ අසනු ලබන මන්ත්‍රීවරයාගේ අවසරය ඇතිව පාර්ලිමේන්තුවේ වෙනත් ඕනෑම මන්ත්‍රීවරයෙකුට එම අතුරු ප්‍රශ්න වලින් එකක් හෝ ඊට වැඩි ගණනක් අසනු ලැබිය.
අන්න ගායන්ත ගරු ගායන්ත කර්ණාටක මන්ත්‍රීතුමා ඔබතුමා හොඳට සිංහල කියව ගන්න අහගන්න
එසේ
වුණත් අහගන්න ගරු මන්ත්‍රී
මෙන්න මේක විතරයි මේ
නෑ ඔව් නෑ නෑ ඔබතුමා 20 ගාන හිටියත් මට තියෙන ප්‍රශ්නේ එක තමයි ඔබතුමා 20 ගාන හිටියත් ප්‍රශ්න නෑ ඔබතුමා 20 ගාන නෑ ගරු මේ තනිකර නෑ ගරු නෑ ඔබතුමා මෙහෙම ගරු ගායන්ත කරුණාලතුමා මන්ත ඔබතුමා මම කනගාටු වෙනවා මේ මේක අහගන්න ගරු මන්ත්‍රීතුමා ගායන්ත කරුණාලතුමා මේක මං කියන එක අහගන්න අතුරු ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන් ප්‍රශ්නේ අහපු මන්ත්‍රීතුමාට ඒ ගරු ආණ්ඩුපක්ෂ විධාන ප්‍රධාන සංවිධායකතුමා ඔව්
පොඩගෙන අර කතානායකතුමනි ගරු කතානායකතුමනි ඉස්සෙල්ලා 90 මම ආණ්ඩුපක්ෂ සංවිධායකට කතා කරන්නම්කෝ ගරු කතානායකතුමනි ඉස්සෙල්ලාම නැගිට්ට 91 ආ කියාගෙන 91 ආ මොකද්ද තියෙන්නේ සෑම මන්ත්‍රීවරයෙකු විසින්ම මන්ත්‍රීවරයාට වෙන් කරනු ලැබ තිබෙන ආසනයේ නැගී සිට කතා කරනු ලැබිය යුත්තේය
තමන්ගේ ආසනේ නැගිලා කතා කරන්න පුළුවන් කියන එක පදනම් කරගෙන ඉස්සෙල්ලා කිව්වා 91 එකෙන් අවස්ථාව දෙන්න කියලා. එහෙම දෙන්න බෑනේ. ඊළඟට 38 7 ගොඩගින. ඒවා දැන ඒවා බේසික්ස්. ඒවා බේසික්ස්. ඒවා කියන්න ඕනේ. ගරු කතානායකතුමනි 38 7 තියෙන්නේ අතුරු ප්‍රශ්න දෙකයි. එතකොට අතුරු ප්‍රශ්න දෙකක් කියලා කිව්වහම ඒ අදාළ මන්ත්‍රීවරයාගේ කැමැත්ත මත ඕන කෙනෙකුට ඕන ප්‍රශ්න අහන්න පුළුවන් කියලා කියනවා නම් අගමැතිගේ ප්‍රශ්නේ මුළු පාර්ලිමේන්තු කාලෙම ඉවර වෙනවා. ප්‍රශ්න දෙකයි. ඒ මන්ත්‍රීවරයා කැමති නම් එකක් හෝ දෙකක් ඊට වඩා නැහැ. ගරු කතානායකතුමනි මේක සරල දෙයක් තේරුම් ගන්න. ඒ කියන්නේ මේමයයි
ගරු
ඔයාට මෙයාට බඳුම් කරේ ඇත්ත නැත්ත කියන්න පුළුවන්. හැබැයි මේක තේරුම් ගන්න බෑ.
ඈ ගායන්ත කරුණාල මන්ත්‍රීතුමා මේක අහගන්න.
ඉරුගැ තේරුම් ගන්න පුළුවන්. මේක කියන්න බෑ ප්‍රශ්න දෙකක් යහන්න පුළුවන් කියලා.
ගරු 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 පරිසර අමාත්‍යතුමා ඔබතුමා පිළිතුරු ලබා දෙන්න. ගායන්ත කරුණාල මන්ත්‍රීතුමා ඔබතුමාත් වාඩි වෙන්න. ඔබතුමාට තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ. මේක මම කියන්නේ. වාඩි වෙන්න ගායන්ත කරුණාල. වාඩි වෙන්න.
වාඩි වෙන්න අවස්ථාව දෙනවද?
වාඩි වෙන්න.
මන්ත්‍රීතුමා.
නෑ. සවන් දෙන්න ඔබතුමා
මට මයිකේ දීලා
තියන්නේ. ඔබට මේක කියවා ගන්න බෑ තේරෙන්නේ
නෑ. මන්ත්‍රීතුමා.
නෑ. මන්ත්‍රීතුමා. ගරු අමාත්‍යතුමා ඔබතුමා
මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න දෙනවද? කරුණාකරලා.
නෑ.
ගරු කතානායකතුමනි
පරිසර අමාත්‍යතුමා ඔබතුමා
කතානායකතුමනි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන් මැතිතුමා විසින් අසන ලද ප්‍රශ්නයට ආ කොමිලක්කම් 1 2024 වර්ෂයේදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද වනාලි සමීක්ෂණය අනුව වනාලි සංඛ්‍යාව 7451 කි. ආ රෝමිලක්කම් අංක 2 අවසන් වරට සිදු කළ අලික සංගණනය අනුව අලික ගහණේ වර්ධනයක් සිදු වී තිබේද කියන කාරණය ගරු කතානායකතුමනි අපේ රටේ 1993 වාර්තාවලට අනුව අලි සංඛ්‍යාව 1967ක් ලෙස වාර්තා වෙලා තියෙනවා. ඊට පස්සේ 2011 වසරේදී අපේ රටේ කරපු අලි සංගණනය අනුව අලි සංඛ්‍යාව 5879ක් ලෙස වාර්තා වෙලා තියෙනවා. 2024 සිදු කරන ලද අලි සමීක්ෂණය අනුව අලි සංඛ්‍යාව අවම වශයෙන් 7451ක් සිටින බවට වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව අපේ රටේ අලි ගහණය 26.7% වගේ ප්‍රමාණකින් වර්ධනය වෙලා තියෙනවා. අපේ රටේ දළ සහිත අලින්ගේ ඇතුන්ගේ සංඛ්‍යාව 9.2%කින් වැඩි වෙලා තියෙනවා. එනිසා මේ ප්‍රශ්නට උත්තරය අලි ගහණේ වර්ධනයක් සිදු වෙලා තියෙනවා. ප්‍රශ්න අංක ආ අලි මිනිස් ගැටුම් වාර්තා වන දිස්ත්‍රික්ක කවරේද කියන ප්‍රශ්නයේදී අලිමිනිස් ගැටුම දිස්ත්‍රික්ක 25.17%කම පවතිනවා ගරු කතානායකතුමනි. හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, ඔන්රාගල, බදුල්ල, මාතලේ, මහනුවර, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, රත්නපුරය, වවුනියාව, මන්නාරම්, මුලතිව්හා කිලිනොච් යන දිස්ත්‍රික්කවල අලිමිනිස් ගැටුම් වාර්තා වෙලා තියෙනවා. ප්‍රශ්න අංක ආ ක්‍රමලක්කම් 3 2025 වර්ෂයේදී අලිමිනිස් ගැටුම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුල වාර්තා වෙලා තියෙන අලි මරණ සංඛ්‍යාව 25ක් ලෙසත් පුද්ගල මරණ සංඛ්‍යාව 12ක් ලෙසත් වාර්තා වෙනවා. ප්‍රශ්න අංක ආ රෝමිලක්කම් 4 ගල්ගමු ඇහැටුවව අඹම්පොළ සහ ගිරිබාව ප්‍රාදේශලිකම් කොට්ටාෂ වන වනාලි හැසිරීම වල සුවිශේෂී ලක්ෂණ හඳුනාගෙන තිබේද? ඔව්. එම ලක්ෂණ කවරේද? ප්‍රශ්න අංක රෝමිලක්කම් අංක 5 කහල පල්ලකැලේ අබේ භූමියේ තනිසලා භූමි ප්‍රදේශ සියල්ලම පාහේ අනවසරයෙන් අත්පත් කරගෙන ඇත. එසේ වුද වනාලින් සැලකිය යුතු ප්‍රමාණයක් ජනාවාස හා වගාගින් ආශ්‍රිතව සැරිසරන බව නිරීක්ෂණය වේ. රක්ෂිත වශයෙන් ඉතිරිව පවතින්නේ කහල පල්ලකැලේ අබේ භූමිය තුළ පිහිටා ඇති කඳුකර ප්‍රදේශ පමණි. මෙම ප්‍රදේශයේ සාම්ප්‍රදායික වාසභූමි වශයෙන් භාවිතා කරන වනාලි රංචුද ඇතුළුව වනාලින් 150-200ක් අතර ප්‍රමාණයක් වාසය කරයි. නිරන්තරයෙන් මෙම වනාලි ගහණය සඳහන් කර ඇති ප්‍රදේශයන්ට සංචරණය කිරීම සිදු කරන බැවින් මෙම ප්‍රදේශවල නිරන්තර වනාලි මිනිස් ගැටුම් වාර්තා වෙලා තියෙනවා. ප්‍රශ්න අංක ආ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි අපි දන්නවා අලිමිනිස් ගැටුම කාලයක් තිස්සේ වර්ධනය වෙලා ඒවට විසඳුම් හොයන්න නැතුව ඒවා වැඩෙන් දැරලා තිබු ප්‍රශ්න. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා නව රජයේ අපේ ඇමතුමාගේ මැදිහත් වීමෙන් විශාල ක්‍රියාමාර්ග ගණනාවක් අලිමිනිස් ගැටුම පාලනය කිරීම සඳහා අරගෙන තියෙනවා. ඒ වගේම පහුගිය කාලේ අවිධිමත් ලෙස බඳවාගත් බහුකාර්ය සේවකයන් විදුලි වැට නඩත්තු සේවකයන් විදිහට බඳවාගත්තා. ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 5000කට ආසන්න ප්‍රමාණයක් මේ අලිමිනිස් ගැටුම පාලනය කරන්න මේ කළමනාකරණය කරන්න යොදාගෙන තියෙනවා. නමුත් අමාත්‍යතුමනි දැනට ප්‍රායෝගිකව තියෙන தත්ත්වය අනුව සහ தත්ත්වය අනුව මෙම නිලධාරීන් උපරිම කාර්යක්ෂමතාවයෙන් මෙම ක්‍රියාවලිය සඳහා යොදා ගැනීමට යම් බාධාවන් මතුවලා නෛතික බාධාවනුත් මතුවලා තියෙනවා. ඒ වගේම ප්‍රායෝගිකව මේ නිලධාරීන් උපරිම කාර්යක්ෂමතාවයෙන් මැදිහත් වෙන්නේ නැති බව තමයි අපට පේන්නේ. ඒ නිසා මෙම නිලධාරීන් උපරිම කාර්යක්ෂමතාවයෙන් යොදවා ගැනීම සඳහා අමාත්‍යාංශය සතුව වැඩපිළිවෙලක් තියෙනවද කියලා දැනගන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා,
ගරු මන්ත්‍රීතුමනි, ඔව් පරිසර අමාත්‍යාංශ ලෙසත් ඒ වගේම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලෙසත් අපි මේ අදාළ බඳවා ගැනීම් ටික සිදු කරලා තියෙනවා. ඉතින් ඒ බඳවා ගැනීම් ඒ නිලධාරීන් අලිවැට සහායකයින් නිසි ලෙස මේ සඳහා යොදා ගැනීම සඳහා අපි විශේ෷ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒතර විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන මෙන්න මේ නිලධාරීන් පරිපාලනය සඳහා අවශ්‍ය කරන නව බඳවා ගැනීම් අපට සිදු කරන්න වෙලා තියෙනවා. වනසත්ව අඩවි ආරක්ෂකයන් 149 දෙනෙක් සහ වනසත්ව න්‍යායකයන් 381 දෙනෙක් බඳවා ගැනීම සඳහා තරඟ විභාග පවත්වලා දැනට අදාළ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ඉන්නවා විභාග දෙපාර්තමේන්තුවෙන්. එතකොට මෙන්න මේ අයත් බඳවා ගත්තට පස්සේ අපට ඔය අලිවැට සහායකින් සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම බඳවාගත් ඒ සිවිල් ආරක්ෂකයන් 5000ට අදාළ පිරිස අපට හොඳින් හසුරුව ගන්න පුළුවන් වේවි. එනිසා අපි ඉතා ඉක්මනින් කෙටි කාලයක් තුළ ඔවුන් නිශ්චිත ක්‍රමවේදයක් යටතේ ඒ පරිපාලනය කරගන්න අපි මැදිහත් වෙනවා. දැනට අපි කිසියම් අඩුපාඩුවක් සිදුවෙන බව අපි පිළිගන්නවා. නමුත් ඉක්මනින්ම මේ අඩුපාඩුව සම්පූර්ණ කරලා ඒ නිසි ලෙස අලිවැට නඩත්තු කිරීම සහ ඒ අලිමිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ඔවුන් සම්බන්ධ කර ගැනීමට අපි අදහස් කරනවා. ඒ වගේම තමයි ගරු මන්ත්‍රීතුමනි, පසුගිය කාලේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ අලිමිනිස් ගැටුම කළමනාකරණය කරද්දී මානව සම්පතේ විතරක් නෙවෙයි භෞතික සම්පත්වල හිඟයකුත් තිබුණා. ඉතින් ඒ සඳහා පසුගිය වසරදී අපට අවසර ලැබුණා කැබ් රථ 100ක්, බයිසිකල් 181ක්, ට්‍රැක්ටර් අත්ට්‍රැක්ටර් වගේ දේවල් මිලදී ගන්න. මෙන්න මේ මිලදී ගැනීම කටයුතුත් අපි දැන් කරමින් තියෙනවා. ඒ භෞතික සම්පත් ටිකක් සම්පාදනය වුණාට පස්සේ ඉතා කෙටි කාලයක් තුළ මේ තියෙන අඩුපාඩුකම් ප්‍රමාණයත් අපට මගහැර ගන්න පුළුවන් වේ කියන විශ්වාසය අපට තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, බොහොම ස්තුතියි ඇමතුමාට. ඒ වගේම තමයි අපිට දැන් මේ අලි ගම්වදින එක සම්බන්ධයෙන් අපට විශාල වනාන්තරයක් ආසන්නයේ තියෙන මායිම් ගම්මානවලට වනාලි පැමිණෙන එක ගැන අපට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇත්තටම ඇමතුමනි ඔබතුමාත් පෙර සඳහන් කළ පරිදි අපේ ප්‍රදේශයේ ගත්තොත් ගල්ගොමුව, ඇහැටුවැව, අබම්පොළ, නිකවැරටිය, යාපහුවෙත් යම් කොටසක් ගත්තොත් විශාල වනාන්තර නැහැ. නමුත් මේ භූමියට තියෙන කුඩා වනාන්තරවලට ඔරොත්තු නොදෙන විශාල වන අලි ගහනයක් ඒ ප්‍රදේශේ ජීවත් වෙනවා. එතකොට ඒ අලි සියලුම අලින් හැමදාම මිනිස්සුන්ගේ වගාබිම් වලට එනවා, නිවාස කඩනවා, දේපල හානි කරනවා, විශාල තර්ජනයක් තියෙනවා. ඔබතුමා ඒ වෙනුවෙන් අලුතෙන් වනජීවී කාර්යාලය ඇරලා ඊට පස්සේ අලුතෙන් වාහන දීලා විශාල මැදිහත් වීමක් වෙලා තියෙනවා. නමුත් මම දැනගන්න කැමති එයින් එහාට ගිහිල්ලා මෙවැනි වනාන්තර නොමැති ප්‍රදේශවල ජීවත් වන වනාලින් කළමනාකරණය කරන්න අලුත් විද්‍යාත්මක වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවද කියන එක සම්බන්ධව.
ගරු අමාත්‍යතුමා,
ගරු මන්ත්‍රීතුමනි, අපි විශේෂයෙන්ම ඔය ඔබ කිව්ව ඔය කහල පල්ලකැලේ ප්‍රදේශයට අදාළව වනාලි ගැටලුව සහ ඒ ප්‍රදේශවල ඉඩම් ගැටලු ප්‍රමාණිකුත් පැවතුනා. ඉතින් අපි පසුගිය කාලේ අන්න ඉඩම් ගැටළු වලටත් අවශ්‍ය කරන පිළිතුරු ලබා දීලා තියෙනවා. දැන් අපි මේ වනාලි සැරිසරන සහ ඔවුන්ට නිදහස් කළ හැකි භූමි නිශ්චිත ලෙස අපි හඳුනාගෙන තියෙනවා. ඒ නිසා ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තු වෙන අන්නේ භූමි ප්‍රදේශ තුල පලින්ද සුපෝෂණය සඳහා අවශ්‍ය කරන ඒ තෘණ වර්ග ඇතුළු ඒ ආහාර වර්ග වවෙන වටපිටාවක් හදන්න, ඒ වගේම ඒ ප්‍රදේශවල අලින්ට අවශ්‍ය කරන ජල පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය කරන වැව් ආදී ප්‍රතිසංස්කරණය කරන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ වනාලි සංචරණය සඳහා නිශ්චිත අලි මංකඩකුත් අපි හඳුනාගෙන තියෙනවා. මෙන්න මේ අලි මංකඩත් නිදහස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේ ප්‍රදේශයේ අපි විදුලි වැට කිලෝමීටර 442ක් 443ක පමණ ප්‍රදේශයක් අපි ඉදි කරලා අවසන් කරලා තියෙනවා. ඊට අමතරව තවදුරටත් මේ ප්‍රදේශයට සිවිල් ආරක්ෂක බටහිරින් සහ වනජීවි නිලධාරීන් ලබා දෙන්න කටයුතු කිරීමට පියවර ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනටමත් ක්‍රියාත්මක කරනු ලබන ජල ප්‍රවාහයන් වැඩි දියුණු කිරීම, අලුත් වැඩෑ කිරීම, නව තෘණ භූමි ඇති කිරීම, පවත්නා තෘණ භූමි නඩත්තු කර පවත්වාගෙන යෑම, වනාලි වාසස්ථානවල පැතිරී පවතින ආක්‍රමණශීලී ශාක වර්ග ඉවත් කිරීම වැනි ක්‍රියාමාර්ගත් අපි ගන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. අපි විශ්වාස කරනවා මේ ක්‍රියාමාර්ගත් සමග දැන් තියෙනවට වඩා මේ වනාලි මිනිස් ගැටුම අපට අවම කරගන්න පුළුවන් වෙයි. ඒ අතරේ අපට තවත් අපි මේ ක්‍රියාමාර්ග වලට විතරක් අපි සීමා වෙලා නැහැ. අපි තවත් අත්හදා බැලීම් සහ බිම් මට්ටමින් එන යෝජනා පිළිබඳවත් සැලකිලිමත් වෙමින් මේ වනාලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අඛණ්ඩ මැදිහත් වීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්න අංක 4 ගරු සුජීව දිසානායක මහතා වැවිලි සහ ප්‍රජා ඇටතල පාසුකම් මහත්මයා ඇසීමට. ගරු ආරක්ෂක මන්ත්‍රීතුමා ඔබතුමා පොයින්ට් එක කීයද? මොකද්ද?
91 2 2 A 91 1 H. H එක දෙන සර් no member shall make any imputation of improper motive against another member or make reference to personal affairs of another member. Speaker ඔයාම කියනවා සුජීව සෙනසිගේට මුල නැහැ කියලා. ඒක කරුණාකරලා අයින් කරගන්න.
ගරු මන්ත්‍රීතුමා.
ඔබතුමා කතා කරනකොට මයික් එක ඇහුණා මේ සුජීව සෙනසිගේ මන්ත්‍රීතුමාට ඔබතුමාට මුල නැහැ කියලා. එහෙම කියන්න බෑනේ
කරුණාකරලා මට තරහ වෙලා කතා කරන්න එපා ගරු මන්ත්‍රීතුමා. ඔබතුම පටන් ගත්ත ඉඳන්ම සභාවට අගුරු මේ පිටන එක ගරු මන්ත්‍රීතුමා කතා කරේ ඔබතුමා විඳගන්න. ඔබතුමාටත් ඒ ප්‍රශ්න තියෙනවා වගේ මට තේරෙන විදිහට. ගරු සුජීව දිසානායක මහතා වැවිලි සහ ප්‍රජාතන්ත්‍ර පාසකම් අමාත්‍යතුමාගේ ඇසීමට.
ප්‍රශ්නය ආනා ගරු කථානායක.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, හලාවත වැවිලි සමාගම වෙනත් ආයතන වලට ණය දී තිබේද? ඔව්. හලාවත වැවිලි සමාගම 2010 වර්ෂයේදී රාජ්‍ය සම්පත්තා විවසාය සංවර්ධන අමාත්‍යංශයේ යටතේ පැවති කාලයේ එම අමාත්‍යංශයේ ලේකම් ගේ හා මහ භාණ්ඩාගාරයේ මැදිහත් වීමෙන් එම අමාත්‍යංශයේ අනුබද්ධ ආයතන පහක් සඳහා කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා රුපියල් මිලියන 105ක මුදලක් ණය ලබා දී තිබෙනවා. එම ආයතන ජනතාවතු සංවර්ධන මණ්ඩලය රාජ්‍ය සම්පස්සා විවසාය සංවර්ධන අමාත්‍යංශයටත් ණය දීලා තියෙනවා. ශ්‍රී ලංකා රාජ්‍ය වැලි සංස්ථාවටත් ණය දීලා තියෙනවා. සීමා සහිත ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන අපනයන සංස්ථාවටත් හලාවත වැලි සමාගම ණය දීලා තියෙනවා. සීමා සහිත ඇල්කඩුව වැලි සමාගමටත් ණය දීලා තියෙනවා. ඒ ණය ලබා දී තියෙන පදනම පිළිබඳ ඔබතුමා විමසනවා අයන්නේ තුන්වෙනි කොටසෙන්. මෙම ණය මුදල් ණය ගිවිසුමකට අනුව ලබා දී ඇති අතර එම ආයතනවල අත්‍යවශ්‍ය කෙටි කාලීන ද්‍රවශීලතා අවශ්‍යතා සඳහා ලබා දී තියෙනවා. මෙම ණය මුදල් 108 පොලිය අය කිරීමේ පදනම් මත තමයි ලබා දී තිබෙන්නේ. ගිවිසුම්ගත ආයතන ගිවිසුමට අනුව වසර 3ක කාලයක් තුළ මෙම ණය මුදල හා පොලිය නැවත පියවීමේ පදනමින් තමයි ලබා දීලා තියෙන්නේ. හතරවෙනි කොටසට එක් එක් ආයතනයට ලබා දී ඇති ණය ප්‍රමාණය සම්බන්ධයෙන් විස්තරය ජනතා වතු සංවර්ධන මණ්ඩලයට රුපියල් මිලියන 40ක්, රාජ්‍ය සම්පත්තා විවසාය සංවර්ධන අමාත්‍යංශයට රුපියල් මිලියන 15ක ණය මුදලක්, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට රුපියල් මිලියන 20ක ණය මුදලක් ශ්‍රී ලංකා සීමා සහිත ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන අපනයන සංස්ථාවට රුපියල් මිලියන 10ක ණයක මුදලකුත් සීමා සහිත ඇල්කඩුව වැවිලි සමාගමට රුපියල් මිලියන 20ක ණය මුදලකුත් බැගින් ලබා දී තිබෙනවා ආයන්නේ 1 මෙම ණය මුදල් අය කර ගැනීම පිළිබඳ විස්තරය ණය අය කර ගැනීම සඳහා අකණ්ඩ උත්සාහ කළද මේ වෙනතෙක් කිසිදු ණය මුදලක් හෝ පොලියක් අය කරගෙන නොමැත 2010 වර්ෂයේ සිට 2013 දක්වා උපචිත පදනම් මත ලබා ලැබිය යුතු පොලි ආදායම ගිනුම්ගත කළද 2013 වර්ෂයේ සිට උපචිත පදනමින් පොලි ආදායම් ගිනුම්ගත නොකිරීමට තීරණය කර ඇත එහෙත් 2014 ගිනුම් වාර්තාවල අයවිය යුතු ණය පොලිය සඳහා අඩමානණය වෙන් කිරීම සිදු කර ඇත ආයන්නේ 2 හිඟ ණය මුදල් පිළිබඳ විස්තරය මේක තියෙන්නේ 2025 12/31 වෙන විට එක් එක් ආයතන හලාවත වැලි සමාගමට ගෙවිය යුතු ණය මුදල් පිළිබඳ විස්තරය ජනතා වතු සංවර්ධන මණ්ඩලය පොලිය සහ ගෙවිය යුතු මුළු ණය මුදල ගිය අවුරුද්දේ 12/31 රුපියල් මිලියන 89.23 ශ්‍රී ලංකා රාජ්‍ය වැලි සංස්ථාව ගෙවිය යුතු ණය මුදල රුපියල් මිලියන 44.41 සීමා සහිත ඇල්කඩුව වැවිලි සමාගම ගෙවිය යුතු මුළු මුදල රුපියල් මිලියන 44.32 සීමා සහිත ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන හා අපනයන සංස්ථාව ගෙවිය යුතු මුළු මුදල මිලියන 10යි මේකට පොලිස් සකස් කළා නැහැ රාජ්‍ය සම්පත් හා විවසාය සංවර්ධන අමාත්‍යාංශය ගෙවිය යුතු මුළු ණය මුදල රුපියල් මිලියන 15යි ඒටත් පොලිස් සකස් කළා නැහැ මේ ආයතන දෙකට පොලිස් සකස් කරන්න බැරි වෙන්න හේතුව මේ ණය මුදල් ලබා දෙනකොට අදාළ ගිවිසුම් නිසිරස එළඹී නොතිබීම ඒ අනුව මුළු මුදල හලාවත වැලි සමාගමට අය විය යුතු මුළු මුදල ඒ කියන්නේ 2025 12/31 රුපියල් මිලියන 202.96 හැටියට සටහන් වෙලා තියෙනවා ඒකේ තුන්වෙනි කොටසට පිළිතුර එම ණය මුදල අය කර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මෙම ණය මුදල අය කර ගැනීම සඳහා අවස්ථා ගණනාවක උත්සාහ දැරුවත් හලාවත වැවිලි සමාගම ණය ලබාගත් ආයතන දැනුවත් කරමින් ලිපි යොමු කර ඇතත් එහෙත් එම ණය මුදල වැවිලි සමාගමට අය කර ගැනීමට නොහැකි වී ඇත ඒ අනුව මේ වෙන විටත් අදාළ කරුණ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ විගණන කමිටු රැස්වීමවලදී සාකච්ඡා කරමින් පවතිනවා මෙතෙක් මෙම ණය මුදල් අය කර ගැනීමට නොහැකි වීම මත 2012 වර්ෂයේ ගිනුම් වාර්තා තුල අඩමාන ණය ප්‍රතිපාදනද මේ සඳහා වෙන් කර ඇත රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාව ක්‍රියාකාරී මට්ටමක මේ වෙනට නොපැවතුනද එම ණය මුදල් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මුදල් හා ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙතින් 2026.25 දින ලිපියක් මගින් උපදෙස් විමසා ඇත. ඒ අනුව මෙම ණය මුදල් සම්බන්ධයෙන් හලාවත වැවිලි සමාගමේ විගණන කමිටුව හරහා රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේක 1/2021 කටයුතු කරන ලෙස රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව මෙම ණය මුදල් කපා හැරීම සම්බන්ධයෙන් කටයුතු සිදු කරමින් පවතී. ඈ යන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා ස්තුතිකරු කතානතුමනි පිළිතුරු ලබා දීම සම්බන්ධ අමාත්‍යතුමාට මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ වෙන්නේ ගරු කතානායකතුමනි සම්පදායක පොල් ත්‍රිකෝණයෙන් ඔබට ගිහිල්ලා නව පොල් ත්‍රිකෝණයක් අමාත්‍යාංශය හැටියට ගිය වසරේ උතුරු පළාත මුල් කරගෙන ආරම්භ කරා. හැබැයි දැන් මෙතන මේ අපේ අමාත්‍යතුමා ඉදිරිපත් කරපු ලේකණත් එක්ක මිලියන 202කට එහා දැවැන්ත ණය කන්දක් හලාවත වැල් සමාග මේ මොහොතේ දරාගෙන ඉන්නවා. අපි අමාත්‍යමයන් අහන්න කැමති ගරු කතානායකතුමනි මෙවැනි තත්ත්වයක් තුල ඔබතුමාගේ පැත්තෙන් හලාවත වැලි සමාගම හා සම්බන්ධ වතු සංවර්ධනය කිරීම සඳහා මේ වෙනකොට පියවරක් අරන් තියෙනවා දේ මොනවද කියලා
ගරු අමාත්‍යතුමා
ඔව් ගරු කතානායකතුමනි හලාවත වැලි සමාගම සහ කුරුණෑගල වැලි සමාගම අප අමාත්‍යංශ සතු විශේෂම පොල් වගා මූලික කරගත් රාජ්‍ය වැලි සමාගම් දෙකක් ඒ දෙක පහුගිය කාලයේ ඉතිහාසයේ යම් යම් අභියෝග වලට අර්බුද වලට බලපෑම් වලට ලක්වෙච්ච ආයතන දෙකක්. එනිසා ලාභය බොහොම හීන වෙලා ඉඩම් අවභාවිතා වෙලා ප්‍රශ්න ගන්නවකට මොන දුන්න. අපි මේ රටේ බලය ගන්න මොහොත වෙනකොටත් විශේෂයෙන්ම ওই වැවිලි සමාගම් කීපයකම මේ රටේ පොල් වගාවට වසර 4කට ආසන්න කාලයක් පොහොර යොදලා තිබුණේ නැහැ. ඉතින් හලාවත වැවිලි සමාගමත් කුරුණෑගල වැවිලි සමාගමත් විශේෂයෙන්ම දැන් වතු නිසි ලෙස නඩත්තු කිරීමේ ක්‍රමවේද සකස් කරලා තියෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම ගහක අස්වැන්න ගන්න නම් ඒ ගහට හොඳින් සලකන්න ඕනේ. පොහොර ටික වැටෙන්න ඕනේ, වතුර ටික ලැබෙන්න ඕනේ, රෝග මර්ධනෙ සිද්ධ වෙන්න ඕනේ, නඩත්තුවක් වෙන්න ඕනේ. දැන් ඒ කාර්යයන් හලාවත වැවිලි සමාගමෙත් නිසි ලෙස සිදුවීම ආරම්භ වී තිබෙන බව අපි දැනුම් දෙන්න කැමැතියි. අපි 2025 අවුරුද්දෙම මේ රටේ පොල් වගාවට අපි ස්තුතිවන්ත වෙනවා රුසියන් රජයට. අපිට මෙට්‍රික් ටොන් 27,500ක් MOP පොහොර ප්‍රදානයක් හැටියට ලැබුණා. අපි ඒවා මේ රටේ පොල් වගාකරුවන්ට වගේම මේ වැවිලි සමාගම් වලටත් යම් යම් අනුපාතයන් වලට ලබා දීලා තියෙනවා. ඒ වගේම සමහර වතු ඌනෝපයෝගිතව තිබුණා, ඒවත් දැන් අපි නව වගාවලට පරිවර්තනය කරමින් ඉන්නවා. හලාවත වැවිලි සමාගමෙත් නැවත අලුත් පොල් වගාවන් වලට යමින් තිබෙනවා. ඒ වගේම කජු වගාව ප්‍රවර්ධනය කරමින් තිබෙනවා. ඒ වගේම TJC අඹ වගාව වගේ දේවල් වලට යමින් තියෙනවා. සමහර ඌනෝපයෝගිත ඉඩම් අපි බදු ක්‍රමයට කන්න ක්‍රමයට ගොවින්ට ලබා දෙමින් ඒවා නිසි ලෙස පාවිච්චි කිරීම ආරම්භ කරලා තියෙනවා. එනිසා පසුගිය වසරවල් වල හලාවත වැවිලි සමාගමෙත් අපි අපේ යටතේ තියෙන සියලුම සමාගම් වල අපි ලාභයේ එක වසරක් තුල හොඳ තැනකට අරගෙන ඇවිත් තිබෙන බව දැනුම් දෙන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ වෙන්නේ කුරුණෑගල වැවිලි සමාගම හා සම්බන්ධව, විශේෂයෙන්ම කුරුණෑගල වැවිලි සමාගම සම්බන්ධව අක්කර 16,300ක බිම් ප්‍රමාණයක් තිබුණා. ඔය පහුගිය කාලවකවාන තුල සිදු කරපු යම් යම් ක්‍රියාකාරකම් මත විශේෂයෙන්ම රජයට ලබා දුන්නන් තියෙනවා. අපේ දිස්ත්‍රික්කයේ මේ දුපු වැවිලිකරුතු අමාත්‍යවරයෙක් අක්කර 75ක් ගත්තා කියලා ප්‍රසිද්ධ රහසක් තියෙනවා. ඒ වගේ අපේ පැත්තේම තවත් ප්‍රසිද්ධ පන්සලක විහාරස්ථාන අක්කර 25ක් ලබා දීලා තියෙනවා. එහෙම විවිධ ක්‍රියාකාරකම් හරහා කුරුණෑගල වැවිලි සමාගම සතුතුම ඉඩම් අක්කර 16,300ක් දැන් ඉතුරුලා තියෙන අක්කර 12,278යි. නමුත් අපිට පුළුවන් වුණා ගිය අවුරුද්දේ අපේ අධ්‍යක්ෂ මණ්ඩලය හරහා විශේෂ ලාභයක් ලබා ගන්න මිලියන 934ක. ඒකෙන් 120ක් අතර සේවකයන් ලාභය සඳහා ලබා දුන්නා. නමුත් ගරු කථානායකතුමනි, මේ වෙනකොට වැවිලි සමාගම විසින් බදු වර්ග 3ක් විශේෂ මහා භාණ්ඩාගාරයට, ඒ වගේ ලාභාංශයෙන් 120ක් ආදායම් බදු වශයෙන් අර අක්කර 16,300ටම ගෙවනවා. හැබැයි ආදායම ලබන්නේ අක්කර 12,278ක. අපි අමාත්‍යතුමාගෙන් අහනවා ගරු කථානායකතුමනි, මෙන්න මේ වැවිලි සමාගම මේ මොහොතේ මේ මුහුණ දිලා තියෙන අරබුදේ නැත්තම් මේ නැති අක්කර 4000කට ආසන පාණයට බදු ගෙවෙන එක සම්බන්ධයෙන් ඔබතුමාලගේ අමාත්‍යාංශය හැටියට මොකද්ද මේ මොහොතේ ගන්නව පියවර කියලා?
ගරු අමාත්‍යතුමා, ගරු කථානායකතුමනි, එකක් රජයක් වුණාම රාජ්‍ය අවශ්‍යතාවයන්ට රජයේ ඉඩම් යම් යම් මොහොතවල වල ලබා ගත යුතුව තිබෙනවා. දැන් අපි දන්නවා දිත්වා ආපදාව ආවා, විශාල වශයෙන් අපේ රටේ ජනතාව අවතැන් වුණා. එතකොට ඒ අයට ඉඩම් ලබා දීමේදී රජයේ ඉඩම් හැටියට මේ මොහොතේ ටිකක් වැඩිපුර පවතින්නේ අපි වැවිලි සමාගම් සතු ඉඩම්, LRC ඉඩම් වගේ ඉඩම්. එතකොට පහුගිය දවස්වල ජනාධිපතිතුමාත් මැදිහත් වෙච්ච දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලදී අපේ RPC සමාගම් සහ මේ කියපු හලාවත වැවිලි සමාගම් සමාගමේ වගේ ඉඩම් අපි යම් යම් ප්‍රමාණ රජයේ අවශ්‍යතාවයන් වලට ලබා දීලා තියෙනවා. දැන් මන්ත්‍රීතුමා ඇත්තටම මතු කරන්නේ අපිට පෙර ඉතිහාසයේ මේ රටේ මේ වතු සමාගම් වල ඉඩම් විවිධ දේශපාලන අවශ්‍යතාවයන් වලට, දේශපාලඥයන්ගේ හිතවතුන්ගේ අවශ්‍යතාවයන් වලට නිදහස් කර තිබෙන එක ප්‍රශ්නේ සම්බන්ධයෙන්. මම මීට පෙර අවස්ථා කීපයකත් මේ පාර්ලිමේන්තුවේදී එවැනි අවස්ථා කීපයක් පෙන්වා දෙනු ලැබුවා. දේශපාලඥයන්ගේ වමනාවන් සඳහා අනීතික ලෙස අපේ රටේ මේ සමාගම් සතු ඉඩම් ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ඒවට අපි නීත්‍යානුකූල ලෙස කටයුතු කරමින් ඉන්නවා. කුරුණෑගල වැවිලි සමාගමෙත් ඒ නිසා අනීතික ලෙස ලබාගත් ඉඩම් ගැනීම සඳහා අදාළ නීති කාර්යයන් මේ මොහොත වෙනකොට සිදු වෙනවා. කොහොම නමුත් කුරුණෑගල වැවිලි සමාගමට මුල් අවස්ථාවේ දීපු ඉඩම් වලින් මේ වෙනකොට හෙක්ටයාර් 1604.39ක් වෙනත් වෙනත් පාර්ශ්වයන් වලට දීලා තියෙනවා. ඒ වගේම හලාවතත් දීලා තියෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්න කරා වගේ මේ මොන ප්‍රශ්න තිබුණත් අපි කුරුණෑගල වැවිලි සමාගම ඔබතුමා කිව්වා වගේ අපි බාර ගන්නකොට 2024 එහි බදු පෙරලාභයේ තිබුණේ රුපියල් මිලියන 414යි. අපිට ගිය වසරේ 414 වර්ධනය කරගන්න පුළුවන් වුණා මිලියන 634.98ක් කුරුණෑගල වැවිලි සමාගම ගිය වසරේ අපි ලාභය ලබා ගත්තා. ඒ වගේම ඔබතුමාගේ මුල් ප්‍රශ්නේ යොමු කරපු හලාවත වැවිලි සමාගම ගත්තොත් හලාවත වැවිලි සමාගමේ 2024 වසරේ ලාභයේ තිබුණේ මිලියන 219යි. හැබැයි අපි සතුටින් කියන්න කැමති 2025 වසරේ අපි හලාවත වැවිලි සමාගමේ ලාභය මිලියන 650 දක්වා වර්ධනය කරගත්තා. එනිසා අපි මේවා නිසලස නරත්තු කරමින් යනවා සහ ඔබතුමාව දෙවැනි අතුරු ප්‍රශ්නේ හැටියට අහපු මේ වැවිලි සමාගම් සතු ඉඩම් අනීතික ලෙස අරගෙන තියෙනවා නම් යම් හිටපු දේශපාලඥෙක් හෝ ඔවුන්ගේ හිතවතුන් ඒ සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කරමින් ඒවා නැවත අපේ සමාගම් වෙත ලබා ගැනීමට අදාළ කටයුතු ක්‍රමානුකූලව සිදු කරන බව දැනුම් දෙන්න කැමැති.
ප්‍රශ්න අංක 5 ගරු පද්මසිරි බණ්ඩාර මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඇසීමට.
ගරු කතානායකතුමනි ප්‍රශ්නය අහනවා.
ගරු අමාත්‍යතුමා
කතානායකතුමනි A1 කොරෝනා වසංගත සමයේ වැලිකන්ද මූලික රෝහලට සහ පොළොන්නරුව මහ රෝහලට පරිත්‍යාගශීලීන් වෛද්‍ය උපකරණ සහ අනෙකුත් උපකරණ පරිත්‍යාග ලෙස ලබා දීලා තියෙනවා. A2 පොළොන්නරුව මහ රෝහලට අදාළ තොරතුරු ඇමුණුම එකෙන් සහ වැලිකන්ද මූලික රෝහලට අදාළ තොරතුරු ඇමුණුම දෙකෙන් ඉදිරිපත් කළා තියෙනවා. මේ ලේඛනයේ කියවන්නේ නැහැ මොනවද පරිත්‍යාග විදියට ලැබුණේ කියන එක. ඒක සභාගත කරනවා. ඒ තුන්වෙනි කොටස ඒ ලබා දෙන උපකාර පිළිබඳ ලේඛනයක් තියෙනවා. 4 පොළොන්නරුව ඒ උපකරණ වෙන්වෙන් වශයෙන් කුමක්ද කියන එක ඒත් කරු කතානකතුමනේ අමුණු මේ සඳහන් කළා තියෙනවා. 5 කොටස එම උපකරණ රෝහලේ ඉන්වෙන්ටරියට ඇතුළත් කළා තියෙනවා. ඊළඟට ඉන්වෙන්ටරි අංකත් මම සභාගත කරනවා. පොළොන්නරුව මහරෝහලට පරිත්‍යාග ලෙස ලැබූ උපකරණ වෙනත් රෝහල් වෙත ලබා දී ඇතත් වැලිකන්ද මූලික රෝහලට පරිත්‍යාග ලෙස ලැබූ උපකරණ වෙනත් රෝහල් වෙත ලබා දී නොමැත. A2 පොළොන්නරුව මහරෝහලට පරිත්‍යාග ලෙස ලැබූ උපකරණ වලින් මෙන්න මේ උපකරණ වෙනත් රෝහලට ලබා දීලා තියෙනවා. ජාතික වෘක්ක වේද විශේෂිත රෝහල පොළොන්නරුව එකට හෑන්ඩ් හෙල්ඩ් පල්ස් ඔක්සිමීටර් 2ක් පල්ස් ඔක්සිමීටර් 1ක් සිරින්ජ් පම්ප් 4ක් ඉන්ෆියුෂන් පම්ප් 2ක් වෙන්ටිලේටර් 1ක් හයි ෆ්ලෝ නේසල් ඔක්සිජන් තෙරපි සිස්ටම් 1ක් පොළොන්නරුව අගරවාල ලබා දීලා තියෙනවා. මූලික රෝහල තබුත්තේගමට CPAP මැෂින් 3ක් ලබා දීලා තියෙනවා. පරිත්‍යාග ලෙස ලැබුණු උපකරණ ප්‍රමාණය සහ මේ වන විට උපකරණ ප්‍රමාණය අතර ඌනතාවයක් තිබේද නැත. 4 අදාළ නොවේ. 5 මයි සභාගත කරනවා ඒ පිළිතුර. 6 ඈ පැන්නොණගි.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි ගරු ඇමතුමා විසින් ඉදිරිපත් කරපු ඒ වාර්තාව පිළිබඳව විශේෂයෙන්ම වැලිකන්ද සහ පොළොන්නරුව මහරෝහල් පිළිබඳව මම ගරු ඇමතුමාගෙන් අහන්න කැමති පළවෙනි ප්‍රශ්නය හැටියට විමර්ශනයක් කොට නැවත පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි දැනට මා දන්නා හැටියට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සෞඛ්‍ය අමාත්‍යයෙන් දියත් වෙන්නේ නැහැ. යම්කිසි ආකාරයක පැමිණිලක් ලැබුණොත් ඒ විමර්ශන කටයුතු සිදු කරන්න පුළුවන්.
ගරු මන්ත්‍රීතුමා.
මම ඉස්තුතියි.